ගුරු කෙතර ගුවන්විදුලේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතිය දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
අයිබෝවන් ආදරණීය දුව පුතේ, ඔන අදත් ඌවේ ගුරු ගෙදරින් පුරවැසි අධ්‍යාපනයේ පාඩම ඔබට ගෙන එන්නටයි සූදානම. අද දවසේ පුරවැසි අධ්‍යාපනයේ පාඩම ඔබ වෙත ගෙන එන්නේ මහියංගණයේ කුරුවිතැන්න මහාවිද්‍යාලයේ පියතිස්ස ගුරුපියාණන්.
අයිබුවන් ආදරණීය දුවේ පුතේ, ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉහළ නැංවීමේ අභිලාෂයෙන් සිදු කරනු ලබන අධ්‍යාපනික වැඩසටහනේ පුරවැසි අධ්‍යාපනය විෂයෙහි තවත් එක් මාතෘකාවක් සමගිනුයි මම අද දවසේ ඔබ හමුවට එන්නේ. පුරවැසි අධ්‍යාපනය විෂයෙහි 10 ශ්‍රේණියේ 3 පාඩම් ඒකකය බහුසංස්කෘතික ජන සමාජයේ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්නට මම කැමැතියි. ඒ වගේම 2021 වර්ෂයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දූ දරුවන්ට පුරවැසි අධ්‍යාපන විෂයෙහි 3 පාඩම වෙන්නේ බහුසංස්කෘතික ජන සමාජය. 10 ශ්‍රේණියේ 3 පාඩම් ඒකකයේ වෙන්නේ බහුසංස්කෘතික සමාජය. එනම් මේ අනුව 8 ශ්‍රේණියේ සහ 10 ශ්‍රේණියේ දරු දැරියනට අද දවසේ මේ පාඩමට සවන් දීම වැදගත් යයි මම සිහිපත් කරනවා. ඒ වගේම පසුගිය අවුරුදු 5ක පමණ කාලයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පසුගිය ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරනකොට නැත්නම් පරීක්ෂා කරනකොට විශේෂයෙන්ම 2016, 2017, 2018, 2019, 2020 කියන වර්ෂ පහේ පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්න පත්‍රයේ අවම වශයෙන් පළමු පත්‍රයේ 1 ප්‍රශ්නයක් හෝ එහෙම නැත්නම් දෙවන පත්‍රයේ තවත් ප්‍රශ්නයක් විදියට මේ සෑම අවුරුද්දකම බහුසංස්කෘතික සමාජය කියන මාතෘකාවෙන් සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රශ්න සකස් වෙලා තියෙනවා. එහෙනම් මේ කාරණාව අනුව තවත් වැදගත් වන කරුණක් තමයි 2021 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන ආදරණීය දුවල පුතාලට ඉතාමත්ම වැදගත් මාතෘකාවක් විදියට මේ බහුසංස්කෘතික සමාජය පෙන්වා දෙන්නට පුළුවන්. දයාබර දරුවනි, බහුසංස්කෘතික සමාජයේ යන්න තේරුම් ගැනීමට පෙර මම කැමති ඔබට සංස්කෘතිය කියන්නේ මොකක්ද කියන කාරණාව පිළිබඳව පැහැදිලි කරලා දෙන්නට. සංස්කෘතිය යන්න පැහැදිලි කර ගැනීම සඳහා විවිධ සමාජ විද්‍යාඥයින්, දාර්ශනිකයින් අපිට ඉදිරිපත් කරපු නිර්වචන කීපයක් ඔබේ පෙළ පොතේ හඳුනා ගන්නට ලැබෙනවා. ඒ නිර්වචන ඉදිරිපත් කරපු දාර්ශනිකයින් එහෙම නැත්නම් විද්‍යාඥයින් අතර කැපී පෙනෙන නම් කීපයක් සිහිපත් කරන්නේ නම් ටී.බී. ටයිලර් මහතා, චාල්ස් ඒ. එල්.උඩ්න් මහතා සහ ඊ.ටී. හීලර් මහතා පෙන්වා දෙන්නට පුළුවන්. මේ අනුව ටී.බී. ටයිලර් මහතා සංස්කෘතිය විස්තර කරන්නේ, සංස්කෘතිය පිළිබඳ නිර්වචනයක් සපයන්නේ මෙන්න මේ ආකාරයට. දැනුම, ඇදහිලි, කලා, නීති, සිරිත් විරිත්, ඇගීම් හා මිනිසා විසින් සමාජයේ ජීවත්වන පුජ්‍යලයකු වශයෙන් ලබා ගන්නා වූ පුරුදු ඇබ්බැහිකම් හා හැකියාවන්ගේ සමස්තය සංස්කෘතියයි. මෙන්න මේ විදිහට තමයි ටී.බී. ටයිලර් මහතා සංස්කෘතිය පැහැදිලි කරනු ලබන්නේ. ඒ වගේම චාර්ල්ස් ඒ. එල්වුඩ් මහතා මෙන්න මේ සංස්කෘතිය පැහැදිලි කරලා තියෙන්නේ, නැත්නම් මේ සංස්කෘතිය පිළිබඳව නිර්වචනයක් ඉදිරිපත් කරලා තියෙන්නේ මේ ආකාරයට. අපි ඒ නිර්වචනය හඳුනාගනිමු. සංකේතානුසාරයෙන් සමාජීය ලෙස හිමිකොට ගන්නා වූද, පාරම්පරික වශයෙන් අත්පත් කොට ගත්තා වූද, සියලුම චර්යා රටාවන්ට දිය හැකි සාමූහික නාමය සංස්කෘතියයි. මෙන්න මේ විදිහට මේ නිර්වචනය අපට ඉදිරිපත් කරේ චාර්ල්ස් ඒ. එල්වුඩ් මහතා. ඒ වගේම සංස්කෘතිය යන්නට තවත් නිර්වචනයක් ඉදිරිපත් කරපු කෙනෙක් විදිහට ඊ.ටී. හීලර් මහතා පෙන්වලා දෙන්නට පුළුවන්. ඔහු සංස්කෘතිය විග්‍රහ කරන්නේ ඇදහිලි, චින්තන ක්‍රම, ව්‍යවහාරික කලා, ජීවන පිළිවෙත්, සිරිත්විරිත්, සම්ප්‍රදායන් හා සමාජීය වශයෙන් සම්මත කරගත් ක්‍රියා කිරීමේ විදි සංස්කෘතිය යන්නටයි. මෙන්න මේ ආකාරයට සංස්කෘතිය යන්නට නිර්වචනයන් ඔබට ඔබේ පෙළපොතේ තියෙනවා. මේ කාරණා ටික අවබෝධ කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම දරු දරියෝ මෙන්න මේ සංස්කෘතිය යන්නට කරුණු ඉදිරිපත් කරපු චින්තකයන්ගේ නම් සිහිපත් කර ගැනීම වැදගත් යයි මම හිතනවා. පුද්ගලයා ජීවත් වන සමාජයේ අනුව සංස්කෘතියද වෙනස් වෙනවා. මේ නිසා විවිධ සමාජයන්හි ඔවුන්ට අම ආවේනික සංස්කෘතික ලක්ෂණ අපට දැක ගන්නට පුළුවන්. උදාහරණ විදිහට ආගම, භාෂාව, දැනුම, ඇඳුම් පැළඳුම්, ආහාර පාන, සිරිත් විරිත්, ආචාර ධර්ම, ඇදහිලි, මෙන්න මේවා එක එක ජන සමාජයේ ඒ ජන වර්ග අනුව, ඒ ආගම් අනුව, ප්‍රාදේශීය තත්ත්වයන් අනුව මේවායි විවිධත්වයන් දකින්න ලැබෙනවා. අපි මේවායින් එක් කණ්ඩායමක් ගත්තොත් ඒ සමාජය තුළ වෙසෙන එක ජන කොට්ටාසයකට ආවේනික ඒ ගති ලක්ෂණ ටික සංස්කෘතියක් විදිහට දකිනවා. හැබැයි ශ්‍රී ලංකාව අපි ගත්තොත් ශ්‍රී ලංකාව තුළ සිංහල, දෙමළ, ඉන්දියානු දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේහා වෙනත් කියන ජනවර්ග ජීවත් වෙනවා. මේ අය ආගම් විදිහට ගත්තොත් බෞද්ධ, කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු හා වෙනත් විදිහට. මෙන්න මේ සියලුම දෙනාගේ සංස්කෘතික ලක්ෂණයන් එකට ඒකරාශී කරලා ගත්තම එවැනි සමාජයක් අපට පෙන්වලා දෙන්න පුළුවන් බහුසංස්කෘතික ජන සමාජයක් විදිහට. එහෙමනම් ශ්‍රී ලංකාව තුළ වෙසෙන මේ ජන වර්ග අනුව පැහැදිලි වෙන්නේ ශ්‍රී ලංකාව තුළ හොඳ බහුසංස්කෘතික සමාජයක් දකින්න ලැබෙනවා කියන කාරණය. වර්තමානය වන විට මේ සමාජයේ සංකීර්ණත්වයට පත් වෙලා තියෙනවා. මෙහෙම සංකීර්ණත්වයට පත්වීමට බලපවපු සාධක විදිහට ආර්ථික සාධක, සමාජීය සාධක, දේශපාලන සහ සංස්කෘතික සාධක පෙන්වලා දෙන්නට පුළුවන්කම තියෙනවා. නම් දරුවනේ මීළඟට මම ඔබේ අවධානය යොමු කරන්නට කැමතියි බහුසංස්කෘතික සමාජයක දක්නට ලැබෙන මූලික ලක්ෂණ කෙරෙහි. මොකක්ද බහුසංස්කෘතික සමාජයක දක්නට ලැබෙන මූලික ලක්ෂණ කෙරෙහි ඔබ ඉතාමත්ම අවධානය යොමු කළ යුතු කාරණාවක්. මේ යටතේ කරුණු කීපයක් පෙන්වලා දෙන්නට පුළුවන්. විවිධ ජනවර්ග, විවිධ ආගමික විශ්වාස දරන, විවිධ භාෂා කතා කරන පුජ්‍යලයෝ තමයි මේ බහුසංස්කෘතික සමාජයක එකට ජීවත් වෙන්නේ. ඒ කියන්නේ විවිධ ජන වර්ග දිනනවා, විවිධ ආගම් දිනනවා, විවිධ විශ්වාසයන් දිනනවා, විවිධ භාෂා කතා කරනවා. එහෙනම් මේ සියල්ලකෙම එකතුවක් තමයි බහුසංස්කෘතික සමාජයක් කියලා කියන්නේ. මේක බහුසංස්කෘතික සමාජයක දක්නට ලැබෙන මූලික ලක්ෂණයක්. ඒවා අංක දෙක. අපි මේ කතා කරපු විවිධත්වය නිසා, මේ ඉස්සලා දක්වපු විවිධත්වය නිසා ඇති වී තිබෙන ඒ සංස්කෘතීන්ට ආවේනික සිරිත් විරිත්, ආචාර ධර්ම, ඇගීම් පද්ධතියක් සකස් වෙලා තියෙනවා. තුන්වෙනි කාරණය, එක ජන කොටසකට වුවද ප්‍රාදේශීයව විවිධත්වයක් දැකිය හැකියි. උදාහරණ විදිහට භාෂාව ගත්තොත් ශ්‍රී ලංකාවේ දකුණු පළාතත් මධ්‍යම පළාතත් මේ පළාත් අතර ගත්තට පස්සේ යම් භාෂාමය වෙනසක් තියෙනවා. හැබැයි එක ජන කොට්ටාසයක්, එකම ජන කොට්ටාසය තුළ වුණත් ප්‍රාදේශීය වශයෙන් එහෙම විවිධත්වයන් දකින්න ලැබෙනවා. ඒ වගේම හතරවෙනි කාරණය, වර්තමානයේ වන විට ලෝකේ රටවල් ජාතීන් වශයෙන් තමන්ගේ දේශ සීමාවලින් ඔබ්බට ගිහිල්ලා විවිධ ජාතීන් සමග සම්මිශ්‍ර වෙලා බහුසංස්කෘතික සමාජය ගොඩනගාගෙන තියෙනවා. අපි දන්නවා ලෝකයේ යම් යම් රාජකාරිමය කටයුතු සඳහා එක් රටක සිටින ජනතාව තවත් රටකට ගිහින් ඒ රටේ පදිංචි වෙලා ඒ රටේ විවාහ වෙලා ඒ රාජ්‍ය තුල ජීවත් වෙනවා. එතකොට ඒ කාරණා එක්ක ඒ සමාජය, ඒ සංස්කෘතිය බහුසංස්කෘතික ජන සමාජයක් විදිහට දක්නට ලැබෙනවා. උදාහරණ විදිහට මම මුලින් මතක් කරපු කාරණාවම ආපහු ගත්තොත්, මෙන්න මේ ශ්‍රී ලංකාවෙත් දැන් අපිට තේරෙනවා විවිධ ජන වර්ග ජීවත් වෙනවා. විවිධ ආගම් අදහන පිරිස් එකට ජීවත් වෙනවා. විවිධ සිරිත් විරිත් ඇති ජනතාවක්, විවිධ ප්‍රාදේශීය වට්ටමින් වෙනස්කම් තියෙන, භාෂාවසෙන් වෙනස්කම් තියෙන කොටසක් මේ එකම රටක් තුල ජීවත් වෙනවා අපිට දකින්නට ලැබෙනවා. එහෙනම් මේකෙන් ශ්‍රී ලංකාව නිසකවම බහුසංස්කෘතික ජන සමාජයක් ඇති රටක් විදිහට පෙන්නලා දෙන්නට පුළුවන්. අපි සංඛ්‍යාලේඛනත් එක්ක ගත්තොත්, මේ මම ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන ඔබේ පෙළපොතේ තියෙන්නේ 2012 අවුරුද්දේ ගත්ත සංගණනයෙන් ගත්ත තොරතුරු. ඒනම ශ්‍රී ලංකාවේ 74% ආසන්න වශයෙන් සිංහල ජනගහනය විසිනවා. ශ්‍රී ලංකා දෙමළ 11% ඉන්නවා. ඉන්දියානු දෙමළ 4% ශ්‍රී ලංකා යෝනක 9% වෙනත් ජන වර්ග 0.05% අනුපාතයන් විදිහට ගත්තට පස්සේ ශ්‍රී ලංකාව තුල වාසය කරනවා කියන කාරණාව සිහිපත් කරන්නට කැමතියි. මේකෙන් පැහැදිලි වෙන්නේ ශ්‍රී ලංකාව බහුසංස්කෘතික ජන සමාජයක්, මේ බහුසංස්කෘතික වීමට විවිධ ජන වර්ග බලපාලා තියෙනවා කියන කාරණාව පෙන්නුම් කරනවා. ඒ වගේම ලංකාවේ අපි මේ 2012 වර්ෂයේ ගන්න ලද ජනසංගණනයක ප්‍රතිඵල මත තියෙන සංඛ්‍යාලේඛන මම ආසන්න සංඛ්‍යාවෙන් ඉදිරිපත් කරන්නම්. ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගම අදහන ජනතාව 70%ක් ඉන්නවා. ඒ වගේම හින්දු ආගම අදහන්නේ 12% වැනි පිරිසක්. ඉස්ලාම් ආගම අදහන ජනතාව 9%. ක්‍රිස්තියානි ආගම අදහන අය 7% සහ වෙනත් ආගම් අදහන අය 0.1% වශයෙන් ආගම් අනුව අපිට මේ රටේ වාසය කරන ආකාරය දකින්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ සංඛ්‍යාලේඛන සමග මේ කරුණුවලින් වඩාත් ගම්මිමාන වෙන්නේ, වඩාත් පැහැදිලි වෙන්නේ ශ්‍රී ලංකාව බහුසංස්කෘතික ජන සමාජයක් කියන කාරණාව සම්බන්ධවයි. දයාබර දුවේ පුතේ, ශ්‍රී ලංකාව බහුසංස්කෘතික සමාජයක් වීමට බලපාන ප්‍රධාන සාධක කීපයක් අපට හඳුනා ගන්නට පුළුවන්. මොකක්ද? ශ්‍රී ලංකාව බහුසංස්කෘතික සමාජයක් වීමට බලපාපු සාධක, ප්‍රධාන සාධක කීපයක් අපිට පෙන්වා දෙන්නට පුළුවන්. ඒ අතර අංක 1 පිහිටීම, අංක 2 සංක්‍රමණ, අංක 3 ආක්‍රමණ, අංක 4 විවිධ ජාතීන් වෙළඳාම සඳහා පැමිණීම, පස්වෙනි කාරණය ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම. එතකොට මෙන්න මේ කාරණා බලපානවා අපේ රට, ඒ කියන්නේ ශ්‍රී ලංකාව බහුසංස්කෘතික සමාජයක් වීම කෙරෙහි. මේ කරුණු අපි තවදුරටත් විස්තරාත්මකව සාකච්ඡා කරලා බලමු. මම කැමතියි ආපහු අංක 1 ඉඳන් මේ කරුණු පැහැදිලි කරන්නට. මම කිව්වා ශ්‍රී ලංකාව බහුසංස්කෘතික සමාජයක් වීම කෙරෙහි බලපාපු ප්‍රධාන සාධකයක් කියලා පිහිටීම. ඒ කියන්නේ ශ්‍රී ලංකාව ලෝක සිතියම තුල භූගෝලීය වශයෙන් මේ පිහිටීම අපිට ඉතා වැදගත් වෙනවා. කොයි විදිහෙටද කියනවා නම් ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටලා තියෙන එක. ඒ වගේම ඉන්දියාවට ආසන්නව පිහිටීම. ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටීම නිසා පෙර අපර දිදිග වෙළඳ මාර්ගයේ හොඳ මධ්‍යස්ථානයක් වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවට විවිධ ජාතීන්ගේ පැමිණීම පහසු වෙනවා. ඉන්දියාවට ආසන්නව පිහිටීම නිසා විවිධ ජන කොටස් ඉතා පහසුවෙන් අපේ රටට පැමිණීම සිද්ධ වෙනවා. ඒවගේම පෙරාප්‍රදිදිග වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස පිහිටීම. මෙන්න මේ කිව්ව කාරණා අපේ රට භූගෝලීය වශයෙන් මේ පිහිටීම වැදගත් සාධකයක් බවට පත්වෙනවා ශ්‍රී ලංකාව බහුසංස්කෘතික සමාජයක් වීමට. අපේ ඉතිහාසය පිළිබඳව කරුණු හොයලා බලනකොට ශ්‍රී ලංකාවට වරින් වර සිද්ධ වුණු සංක්‍රමණ මේ රට බහුසංස්කෘතික සමාජයක් වීමටද හේතුපාදක වෙලා තියෙනවා. මේවට උදාහරණ විදිහට පෙන්වලා දෙන්න පුළුවන් විජය ඇතුළු පිරිසගේ පැමිණීම. එවගේම විජයගේ විජය රජතුමාගේ අභිෂේකයේ සඳහා ගෙන්නු කුමරිය ඇතුළු පිරිසගේ පැමිණීම. පඬුවස්දෙව් ඇතුළු පිරිසගේ පැමිණීම. තව බද්දකච්චායන ඇතුළු පිරිසගේ පැමිණීම. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිසගේ පැමිණීම. සංගමිත්තා තෙරණිය ඇතුළු පිරිසගේ පැමිණීම. මෙන්න මේ සියලු කාරණා අපේ රටට ආසන්නව පිහිටි ඉන්දියාවත් එක්ක වරින් වර සංක්‍රමණික කණ්ඩායම් ඉදිරියේ මේ පැමිණ ඔවුන් ශ්‍රී ලංකාව තුළ ජනාවාස පිහිටවා ගන්නවා, නැත්නම් ශ්‍රී ලංකාවේ පදිංචි වෙනවා. එතකොට අපි ඉන්දියාව තුළ තිබුණු යම් යම් සංස්කෘතිකාංගයන් ශ්‍රී ලංකාවට ඒක රාසි වෙනවා. අන්න ශ්‍රී ලංකාව බහුසංස්කෘතික ජන සමාජයක් වෙන්න මේ සංක්‍රමණ බෙහෙවින් ඉවහල් වෙනවා. සංක්‍රමණ විතරක් නෙමෙයි, තුන්වෙනි කාරණය ආක්‍රමණ. අපි දන්නවා ශ්‍රී ලංකාවට ඈත අතීතයේ විවිධ අවස්ථාවල නොඑක් ආක්‍රමණ එල්ල වෙලා තියෙනවා. ඒ අතර උදාහරණ විදිහට පෙන්වලා දෙන්න පුළුවන් සේනගුත්තිකගේ ආක්‍රමණය. ඒ වගේම පණ්ඩුපාරින්ද ඇතුළු පිරිසගේ ශ්‍රී ලංකාව කරපු ආක්‍රමණය. තව කාලිංග මාගගේ ආක්‍රමණයත්. එතකොට මෙන්න මේ ආක්‍රමණ නිසා ඔවුන් වරින් වර ශ්‍රී ලංකාවට පැමිණලා තියෙනවා. හැබැයි පැමිණෙන්නේ ආක්‍රමණික අරමුණකින්. ඒ වගේම මේ පෙරදිග කතා කරා නම් බටහිර යුරෝපා ජාතීන්ගේ ආක්‍රමණ සිදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන ජනවර්ගවල ආක්‍රමණ අපේ රටට සිද්ධ වෙලා තියෙනවා. ඒත් එක්ක ආපු අය ශ්‍රී ලංකාවේ යම් කාල පරාසයක් හෝ මෙරට ජනතාව සමග මිශ්‍ර වෙලා ජීවත් වෙනකොට ඔවුන්ගේ සංස්කෘතික අංගයන් ලාංකීය සංස්කෘතික සමග මුහු වෙනවා. අන්න ඒ අවස්ථාව ලාංකීය ජන සමාජයේ බහුසංස්කෘතික සමාජයක් වෙන්න බලපානවා. තව විවිධ ජාතීන් වෙළඳාම් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට පැමිණලා තියෙනවා. මෙන්න මේ වෙළඳාමේ අරමුණින් පැමිණි ජාතිකයෝ විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන් අරාබි ජාතිකයින්, ඉන්දියානුව, චීන ජාතිකයින්, ඒ වගේම යුරෝපා ජාතීන්. මෙන්න මේ අරාබි, ඉන්දියානු, චීන හා යුරෝපා ජාතීන් වෙළඳාම අරමුණු කරගෙන ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඔවුන්ගේ තිබුණු ගති ලක්ෂණයන්, ඔවුන්ගේ තිබුණු සිරිත් විරිත්, ඔවුන්ගේ තිබුණු භාෂාව ශ්‍රී ලංකාවේ ජන සමාජය සමග ඒක රාසි වෙනවා. එතකොට මේ සාධක ශ්‍රී ලංකාව බහුසංස්කෘතික ජන සමාජයක් වෙන්න බෙහෙවින්ම ඉවහල් වෙනවා. බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවට පැමිණුණු යුගයේ ඔවුන් ආර්ථික භෝග වගා කරා. මෙන්න මේ වගාවන් වල වැඩ කටයුතු කිරීම සඳහා දකුණු ඉන්දීය ද්‍රවිඩ ජනයා ලංකාවට ගෙන්වා ගත්තා. ශ්‍රමිකයන් වශයෙන් දකුණු ඉන්දීය ද්‍රවිඩ ජනතාව ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තා. එතකොට මෙන්න මේ අයගේ මේ ජනතාවගේ උරුමහා අනන්‍යතාවයේද ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වයක් ඇතිවෙන්න බෙහෙවින්ම ඉවහල් වෙනවා කියන කාරණාව සීපත් කරන්න පුළුවන්. දයාබර දුවේ පුතේ, ඔබට පැහැදිලි ඇති මම දැන් සාකච්ඡා කරනු ලැබුවේ ශ්‍රී ලංකාව බහුසංස්කෘතික සමාජයක් වීම කෙරෙහි බලපා ඇති සාධක මොනවාද කියන කාරණාව. එමනම් අපි ඊළඟට ඒ මාතෘකාව තුළ ඇති තවත් අනු මාතෘකාවක් වෙත අවධානය යොමු කරමු. ඊළඟ මගේ අනු මාතෘකාව තමයි යහපාලනය. යහපාලනය කියලා කියන්නේ ආර්ථික සම්පත් හා මානව සම්පත් වලින් හිගයක් නැතිවද සමහර රටවල ආර්ථික සංවර්ධනයේ මන්දගාමී වීම සහ සමාජ සාධාරණත්වය බිඳවැටීම වැනි ප්‍රශ්නවලට බලපාලා තියෙන හේතු සාධක මොනවද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමේදී පැන නගින සංකල්පයක්. මෙන්න මේ සංකල්පය තමයි යහපාලනීය විදිහට අපි සරල කරලා හඳුනා ගන්නට වෙන්නේ. එහෙමනම් බහුසංස්කෘතික ජන සමාජයක පැවැත්ම සඳහා යහපාලනයක අවශ්‍යතාවය තියෙනවා. ඇයි යහපාලනයක අවශ්‍යතාවය වෙන්නේ? මෙන්න මේ සමාජ සාධාරණත්වය බිඳ වැටිලා තියෙනවා නම්, මෙන්න මේ බිඳවැටුණු සමාජ සාධාරණත්වය ගොඩනගා ගැනීම සඳහා නැවත යථා තත්ත්වයකට පත් කර ගැනීම සඳහා තමයි යහපාලනය කියන එක වැදගත් වෙන්නේ. එහෙමනම් සමාජ සාධාරණත්වය බිඳවැටුණු සමාජයක දකින්න තියෙන ලක්ෂණ මොනවද කියලා අපි හඳුනාගනිමු. ඒ අතර එක කාරණයක් විදිහට පෙන්වා දෙන්නට පුළුවන් අනවශ්‍ය ආකාරයේ බලය මධ්‍යගත වීම. කියන්නේ බලය පාලක පන්ති අතර බෙදා හදාගෙන පාලනය කළ යුතුයි විවස්ථානුකූලව. එහෙම නැතුව යම් ආයතනයක් තුළට යම් පුජ්‍යලයෙකු තුළ බලය මධ්‍යගත වෙනවා නම් බලය ඒකරාශී වෙනවා නම් අනවශ්‍ය විදියට අන්න එතනදී අපි කතා කරන යහපාලනය කියන කාරණාව ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ වගේම රාජ්‍ය පාලනයේ තියෙන අකාර්යක්ෂමතාවය යම් රාජ්‍යයක ඒ රාජ්‍යයේ පාලන කටයුතු වල දක්නට ලැබෙන්නේ අකාර්යක්ෂමතාවයක් නම් ඒ තුලත් යහපාලනය කියන කාරණාවක් අපිට දකින්න ලැබෙන්නේ අඩු වශයෙන්. නම් මම මේ සාකච්ඡා කරගෙන යන්නේ යහපාලන සමාජයක ගොඩනගා ගත යුතු ලක්ෂණ මොනවද කියන කාරණාව. තුන්වෙනි කාරණය ලෙස රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීම. රාජ්‍ය සේවකයන් රාජ්‍ය සේවයේ කටයුතු කරගෙන යා යුතු අතර දේශපාලඥයින් විසින් දේශපාලනික කටයුතු පවත්වාගෙන යා යුතුයි. එසේ නොමැතිව රාජ්‍ය සේවයේ යෙදෙන්නම් දේශපාලනීකරණය වීම යහපාලනයක දකින්න තියෙන හොඳ ලක්ෂණයක් නෙමෙයි. ඊළඟ කාරණා විදිහට පෙන්වලා දෙන්නට පුළුවන් නිලධාරිවාදය. රජයේ විවිධ ආයතනවල විවිධ තරාතිරමේ පුද්ගලයන් තමන්ගේ නිලතලානුව ඒ කාර්යයන් ජනතාව උදෙසා ඉෂ්ට සිද්ධ නොකර සිටීම අපි නිලධාරිවාදී විදිහට සරලව පෙන්වලා දෙනවා. ඒ වගේම රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීම හා ක්‍රියාවලි නැංවීම කෙරෙහි ජනතා සහභාගීත්වය නොමැතිවීම. මෙන්න මේ රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමේදී ඒවා ක්‍රියාවට නංවනකොට රටේ ජනතාව හැකි ආකාරයකින් සහභාගී කරවා ගන්නට ඕනි. යම් රාජ්‍යයක එසේ සහභාගී කරවා ගන්නේ නැත්නම් ඒ සමාජ සාධාරණත්වය බිඳවැටි ඇති සමාජයක දකින්න තියෙන ලක්ෂණයක්. ඒ විතරක් නෙමෙයි, යම් රාජ්‍යයක අල්ල සහ දූෂණේ ඉහළ යනවා නම් රාජ්‍ය පාලකයන් වගකීමෙන් තොර වෙනවා නම් මෙන්න මේ කාරණා තුල අපිට පැහැදිලි වෙන්නේ ඒ ජන සමාජය තුළ යහපාලනයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ කියන කාරණාව සම්බන්ධවයි. දරුවනි, මම එහෙමනම් මේ සාකච්ඡා කරේ සමාජ සාධාරණත්වය බිඳ වැටිලා තියෙන යහපාලනයකින් තොර සමාජයක දකින්න තියෙන ලක්ෂණ ටිකක්. එහෙනම් අපි බලමු යහපාලනයක දකින්න තියෙන මූලික ගුණාංග මොනවද කියන කාරණාව. ඒ කියන්නේ යහපාලනයක දකින්න ලැබෙන මූලික ගුණාංග විදිහට අපිට පෙන්නලා දෙන්නට පුළුවන්. මම කරුණු විදිහට මේ ටික ඉදිරිපත් කරන්නම් දරුවනේ, මොකද විභාගයේදී අපිට පුරවැසි අධ්‍යාපන විෂයෙහි කරුණු තුනක් ලියන්න කියන කාරණාව විදිහට තමයි අහන්නේ. ඒ නිසා මේ සාකච්ඡාවේදී කරුණු කීපයක් වශයෙන් මම කරුණු විදිහට මේක ඉදිරිපත් කරන්නම්. යහපාලනයේක මූලික ගුණාංග මොනවාද? එතකොට අපිට යහපාලනයේක මූලික ගුණාංග විදිහට ඉදිරිපත් කරන්න වෙන්නේ අංක 1 දූෂණයෙන් වංචාවෙන් තුර රාජ්‍ය පාලනය හා රාජ්‍ය පරිපාලනය. මතකද, දූෂණයෙන් වංචාවෙන් තුර රාජ්‍ය පාලනය හා රාජ්‍ය පරිපාලනය. අංක 2 නිදහස හා සාධාරණත්වයේ තහවුරු කිරීම. ඒ සමාජය තුළ අංක 2 නිදහස හා සාධාරණත්වය තහවුරු කරලා තියෙන්න ඕනේ. තුන්වෙනි කාරණය නීති ආධිපත්‍යයට ගරු කිරීම හා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම. මම නැවත කියන්නම්, නීති ආධිපත්‍යයට ගරු කිරීම හා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම. හතරවෙනි කාරණය රාජ්‍ය පාලන බලතල ක්‍රියාවට නංවන පුජ්‍යලීන් ජනතාවට වගකීමට බැඳී සිටීම. පස්වෙනි කාරණය අයිතිවාසිකම් සුරකීම හා තහවුරු කිරීම. යම් ජන සමාජයක මානව අයිතිවාසිකම් සුරකින්නවා නම් ඒවා තහවුරු වෙනවා නම් අන්න ඒ යහපාලනයේක මූලිකාංගයක් මූලික ගුණාංගයක් විදිහට පෙන්වලා දෙන්නට පුළුවන්. එමගින්ම හයවෙනි කාරණේ විදිහට මම ඉදිරිපත් කරන්න කැමති මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම. මාධ්‍යයට බාධා පමුණුවන්නේ නැතුව නිදහසේ මාධ්‍ය කටයුතු පවත්වාගෙන යාමට ඒ රට තුළ මාධ්‍යවේදීන්ට අවකාශ තියෙනවා නම් ඒ යහපාලනික ගුණාංගයක් විදිහට පෙන්වා දෙන්නට පුළුවන්. කරුණක් විදිහට ගත්තොත් මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම. ඒ වගේම සම්පත් කාර්යක්ෂම හා ප්‍රතිඵලදායි අයුරින් භාවිතයට ගැනීම. යන් රටක සම්පත් කාර්යක්ෂම ඉතාමත් ප්‍රතිඵලදායි ආකාරයට භාවිතයට ගන්නවා නම් ඒ යහපාලනයක තියෙන මූලික ගුණාංගයක්. ඒ විතරක් නෙමෙයි. කරන කියන කටයුතු ඉතාමත්ම විනිවිදභාවයකින් යුක්තව සිද්ධ වෙන්න ඕනේ. අපි කරුණක් විදිහට මේක ලියා ගන්නවා නම් අටවෙනි කරුණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීම. නවවෙනි කාරණය ගුණාත්මක දේශපාලන සමාජානුයෝජනයේ අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්නට ඕනි. අවසාන කාරණේ විදිහට මම පින්නා දෙන්නට කැමති විවස්ථානුකූලවාදය ආරක්ෂා කිරීම හා රැක ගැනීම. කරන සියලු කටයුතු ටික ඒ රටේ පවතින ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් විවස්ථානුකූලවම ඒ කටයුතු සිදු වෙන්නට ඕනි. මෙන්නම් ඔබෙන් යම් අවස්ථාවක විභාගයේදී යහපාලනයක මූලික ගුණාංග තුනක් නම් කරන්නට කියලා කිව්වොත් ප්‍රශ්නයක් ඇහුවොත් මම මෙතනදී කරුණු 10ක් ඉදිරිපත් කරන ලැබුවා. ඔබ බලන්න 10 ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපනයේ පෙළපොත මේ කරුණු තියෙනවා. මේ කරුණු පොඩ්ඩක් නැවත ඔබ සිහිපත් කරගෙන ඔබට ඉතා පහසුවෙන් මම හිතන්නේ මේකට උත්තරයක් ලියා ගන්නට පුළුවන්කම ලැබේ. දරුවනි, අපි අද සාකච්ඡා කරගෙන එනු ලබන්නේ බහුසංස්කෘතික ජන සමාජයක්. බහුසංස්කෘතික ජන සමාජයක් කියලා අපි කිව්වේ ජන වර්ග බොහෝමයක් නැත්නම් සංස්කෘතීන් බොහෝමයක් එකට ඒකරාශි වෙලා ජීවත් වෙන සමාජයක්. මෙවැනි සමාජයක් ඉතාමත්ම යහපත් විදිහට කටයුතු කරනවා දකින්නට නම් එසතා ඉඳලා වැඳගත් පාලන ක්‍රමවේදයක් විදිහට යහපාලනය පෙන්වලා දෙන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි බලමු යහපාලනයක් සඳහා අපි මෙතෙක් අපේ අවධානය යොමු කරේ ඉහළ මට්ටමේ දේශපාලන ශාස්ත්‍රයේ නිලධාරිවාදයේ තුල නැත්නම් පරිපාලන ශාස්ත්‍රයෙන් මේ සමාජ සාධාරණත්වය නැත්නම් යහපාලනයකට ඉටු විය යුතු කරුණු කාරණා මොනවද කියන කාරණාව. ඒ වගේම අපේ අවධානය යොමු කරමු යහපාලනයක් සඳහා එකිනෙකාගේ දේශපාලනික සමාජ ආර්ථික සංස්කෘතික අනන්‍යතාවයන්ට ගරු කිරීමේ වැදගත්කමක් තියෙනවා. එහෙනම් මෙන්න මේ ජන සමාජවලට කොහොමද අපි ගරු කරමින් ඒ අනන්‍යතා ආරක්ෂා කරමින් මේ කටයුතු නැත්තම් යහපාලන කටයුතු පවත්වාගෙන යන්නේ කියන කාරණාව සම්බන්ධව. තවදුරටත් මේ කරුණු උදාහරණ විදිහට දේශපාලනික ආර්ථික සමාජීය වශයෙන් වෙන් කරලා අපිට පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු දේශපාලනික වශයෙන්. දේශපාලනික වශයෙන් යම් රටක වෙසෙන ජනතාව අපි එකිනෙකාගේ දේශපාලන අනන්‍යතාවලට ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ. යම් රටක වෙසෙන ජනතාවට සෑම කෙනෙකුටම දේශපාලනික වශයෙන් තමන්ට කැමති මතවාදයක් තුල ඉන්නට පුළුවන්කම තියෙනවා. අපි අපේ මතවාදය ආරක්ෂා කරනවා, ඒ තුල අපි එල්බගෙන සිටිනවා වගේම අනිකාගේද දේශපාලනයට ඒ අනන්‍යතාවයට ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ. තමන් කැමති දේශපාලන මතවාදයක් දරනවා වගේම අන් දේශපාලනයටද ගරු කරන්න පුරුදු වෙන්නට ඕනේ. ඊළඟට දේශපාලන නායකත්වයට ගරු කරන්න පුළුවන් වෙන්න ඕනේ. රටේ ඉන්න අපි දේශපාලන නායකත්වයටද ගරු කිරීමට පුරුදු වෙන්නට ඕනි. ඒ යහපාලන සමාජයක සමාජීය පුජ්‍යලයක් තුල තිබෙන්න ඕනි ගුණාංග ටික. දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී ස්වාධීනව කටයුතු කරන්නට ඕනි. ඒ වගේම එම තීරණ අන්‍යයන්ට බාධාකාරී නොවෙන්නටත් ඕනි. නිදහස හා සාධාරණ මැතිවරණ පැවැත්වීම දේශපාලනික වශයෙන් සිදු වෙනවා නම් මෙන්න මේ කාරණා ටික අපි යම් සමාජයක දකින්න ලැබෙනවා නම් නිදහස හා සාධාරණ මැතිවරණ පවත්වනවා නම් අන්‍යයන්ට බාධා කරන්නේ නැත්නම් දේශපාලන නායකත්වයට ගරු කරනවා නම් තමන් කැමති දේශපාලන මතවාදයක් දරන්න තමන්ට නිදහස තියෙනවා නම් ඒ වගේම අනිකාගේ දේශපාලනික තත්ත්වයට අනන්‍යතාවයට අපි ගරු කරනවා නම් අන්න අපිට කියන්නට පුළුවන් දේශපාලනික වශයෙන් තාමත්ම යහපාලනයක් ඒ ජන සමාජය තුළ දකින්නට ලැබෙනවා කියන කාරණාව. ඒ වගේම අපි අවධානය යොමු කරමු ආර්ථික කටයුතු සම්බන්ධයෙන්. ආර්ථික කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරනකොට යහපාලනයක දකින්න ලැබෙන්න ඕනි තමන් කැමති නීත්‍යානුකූල වෘත්තියක් හෝ ව්‍යාපාරික නිරතවීමේ හැකියාව. ඒවගේම ෘත්තිය සමිති පිහිටවා ගැනීමට හා ක්‍රියාත්මක කිරීමට ඒ සමාජය තුළ නිදහස තියෙන්න්නට ඕනි. තමන් කැමති ෘත්තිය සමිති පිහිටවා ගැනීමට, ඒවායේ සාමාජිකත්වය ගැනීමට, ඒවායේ කතා කිරීමට, එහා ඒවා ක්‍රියාත්මක කරන්න නිදහසක් තියෙනවනම් අපි කියනවා යහපාලනික සමාජයක දකින්න ලැබෙන ආර්ථික නිදහසක්. ඒ වගේම යහපාලනයක දකින්න ලැබෙන තිබිය යුතු ඉතා තවත් වැදගත් කාරණයක් තමයි ආර්ථිකමය. ආදායම් බෙදී යාමේ විසමතාවය අවම කිරීමට පියවරගෙන තියෙන්න ඕනි. රටක ආදායම බෙදී යාම හැකිදාක් දුරට මෙන්න මේ විසමතාවය අවම කරලා තියෙනවා නම් ඒ යහ සමාජයක නැත්නම් යහපාලනයක තියෙන ලක්ෂණයක්. ඒ වගේම ඒ රටේ යටිතල පහසුකම් සංවර්ධනය කරලා තියෙන්න ඕනි. එතකොට යම් රටක යටිතල පහසුකම් සංවර්ධනය කළා තියෙනවා නම්, ආදායම් බෙදී යාමේ විසමතාවය අවම කරගෙන තියෙනවා නම්, ඒ රටේ ජනතාවට වෘත්තීය සමිති පිහිටුවා ගැනීමේ හා ක්‍රියාත්මක කිරීමේ නිදහස තියෙනවා නම්, තමන් කැමති වෘත්තියක හෝ ව්‍යාපාරයක නියැලෙන්නට අවස්ථාව තියෙනවා නම්, මේවා අපිට පෙන්වා දෙන්නට පුළුවන් යහපාලනයක් සඳහා දක්නට ලැබෙන ආර්ථිකමය ලක්ෂණ විදිහට. ඒ වගේම මේ බහු සංස්කෘතික ජන සමාජය තුළ සංස්කෘතිකමය වශයෙන්, සමාජ සංස්කෘතිකමය වශයෙන් ජනතාවට තියෙන්න ඕනි කැමති ආගමක් ඇදහිමට, තමන් කැමති ආගමක් ඇදහිමට ආගමික නිදහස තියෙන්න ඕනි. ඒ වගේම සිරිත්විරිත් අනුගමනය කරන්න, තමන්ට ආවෙනික තමන්ගේ සිරිත්විරිත් අනුගමනය කිරීමට තමන්ට නිදහසක් තියෙන්න ඕනි. විවිධ උත්සව පැවැත්වීමට, තමන්ට කැමති ප්‍රදේශයක පදිංචි වීම සඳහා විවිධ භාෂාවන් ඉගෙන ගැනීමට හා විවිධ භාෂාවන් භාවිතා කිරීමට, නිදහසේ ගමන් බිමන් යාමට, ඒ වගේම අන්‍ය සංස්කෘතීන්ටත් හැබැයි අපි ගරුකරන පුරුදු වෙලා ඉන්නට ඕනි. එතකොට මෙන්න මේ ලක්ෂණ ටික යම් ජන සමාජයක තියෙනවා නම්, දේශපාලනික වශයෙන් අපි කතා කරපු, ආර්ථික වශයෙන් අපි කතා කරපු, සමාජීය හා සංස්කෘතික වශයෙන් අපි කතා කරපු, මෙන්න මේ යහපාලනයක් සඳහා අපේ එකිනෙකාගේ දේශපාලන, සමාජ, ආර්ථික හා සංස්කෘතික අනන්‍යතාවන් ගරු කිරීම ඉතාමත්ම වැදගත් කාරණාවක් විදියට පෙන්ලා දෙන්න පුළුවන්කම තියෙනවා. ආදරණීය දුවේ පුතේ, බහු සංස්කෘතික සමාජයේ හා නූතන රාජ්‍ය පිළිබඳව සලකා බැලීමේදී මේ නූතන ජාතික රාජ්‍ය සංකල්පයේ අදහස කියලා කියන්නේ අපි එක් ජාතියකට එක් රාජ්‍යයක් යන්නයි. මේකෙන් අදහස් වෙන්නේ රාජ්‍යයක් කියලා කියන්නේ එක් ජාතියකට අයිති කොටසක් විදියට. ඒ කියන්නේ රටක් තුල විවිධ සංස්කෘතීන් අයත් පිරිස් ජීවත් වුණත් ඔවුන් සියලු දෙනාම එක් ජාතියක් ලෙස තමයි සැලකන්නේ. අපි මේකට උදාහරණ ගමු. ශ්‍රී ලංකාව තුල සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ යන සියලු ජන කොටස්, ජන වර්ග එකට ජීවත් වුණත් අපි එක් ජාතියක් විදිහට ගත් කල ඔවුන් ශ්‍රී ලාංකිකයි. ඒ වගේම ඇමරිකාව තුල විවිධ ජන වර්ග ජීවත් වෙනවා. නමුත් ඒ සියලු දෙනාම අපි සලකනු ලබන්නේ ඇමරිකානුවන් විදිහට. ඒ කියන්නේ එහෙම එක් ජාතියක් එක් රාජ්‍යයක් යන සංකල්පය තුළ ඒක රාශී වෙලා තියෙනවා. සිතන්න මෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ක්‍රියාත්මක වන නූතන රාජ්‍යයන් උත්සාහ ගන්නේ විවිධ සංස්කෘතික අනන්‍යතාවයන්ට ගරු කරමින් මෙන්න මේ තියෙන විවිධතා සමෝදාණය කරමින් එක් ජාතියක් වශයෙන් ස්වාධීනව සංවර්ධනය කරා ගමන් කරන්නට. අපි දන්නවා බොහෝ සංවර්ධිත රටවල් ආර්ථික, සමාජ හා දේශපාලනික ක්‍රියාවලියේදී බහු සංස්කෘතික භාවය හොඳින් ප්‍රයෝජනෙට අරගෙන තියෙනවා. මේකට උදාහරණ විදියට අපිට පෙන්වලා දෙන්නට පුළුවන් සිංගප්පූරුව හා ස්විට්සර්ලන්තය. ඒ කියන්නේ වෙනස්කම් තුලින් එකමුතු බව. අපි දන්නවා ජන වර්ග අනුව, ආගම් අනුව, භාෂා අනුව මෙන්න මේ විවිධ වෙනස්කම් තුල තියෙනවා. හැබැයි මේ වෙනස්කම් තුලින් එකමුතු බව කියන සංකල්පය තේමා කරගෙන තමයි මම මෙන්න මේ කතා කරපු සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය වැනි රටවල් ලෝකයේ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. එමනම් දරුවනේ, අපි අද ජීවත් වෙන්නේ, මේ වර්තමානයේ වන විට ජීවත් වෙන්නේ බහු සංස්කෘතික ජන සමාජයක. මෙන්න මේ බහු සංස්කෘතික ජන සමාජයක යහපැවැත්මට පුරවැසිය විදියට ඒ සමාජය තුළ ජීවත් වෙන අය විසින් අපි ප්‍රගුණ කරන්න ඕනි ගුණාංග කීපයක් තියෙනවා. මං කැමති ඊළඟට ඔබේ අවධානය යොමු කරන්න මෙන්න මේ බහුසංස්කෘතික සමාජයක යහපැවැත්ම සඳහා පුරවැසියෙකු විසින් ප්‍රගුණ කළ යුතු ගුණාංග මොනවද කියන කාරණා කෙරෙහි මේ කරුණු කීපයක් අපට මෙහිදී හඳුන්වලා දෙන්නට පුළුවන්කම තියෙනවා. එකිනෙකාගේ සංස්කෘතියින් හඳුනා ගැනීම හා අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම, ඒ කියන්නේ අපි එකිනෙකාට ගරු කිරීම. අපි තුන් එක රටක් තුල විවිධ ජනවර්ග ඉන්න පුළුවන්, විවිධ ප්‍රදේශණු ඉන්න පුළුවන්. ඒත් අපි එකිනෙකාගේ සංස්කෘතියින් එකිනෙකට වෙනස්. හැබැයි අපි පුජ්‍යලින් විදිහට ගත්කල සංස්කෘතියින් වශයෙන් වෙනස් වුණත් ඒ සෑම සංස්කෘතිකම අයත් පුජ්‍යලේකට ඒ එකිනෙකාට ගරු කිරීමට අපි පුරවැසියෝ විදිහට පුරුදු පුහුණු වෙන්නට ඕනි. ඒ වගේම අන්‍ය ආගම්වලට අවමන් නොකිරීම. අපි දන්නවා හැම කෙනෙකුටම ඔහුගේ උප්පත්තිය සමග බොහෝ දුරට තීරණය වන හැම කෙනෙකුටම ආගමක් හෝ විශ්වාසයක් දකින්න ලැබෙනවා. එමනම් තමන්ගේ ආගම උතුම් කොට සලකනවා වගේම අනිකුත් ආගම්වලටද අවමන් නොකිරීමෙන්, ඒ ආගම්වලටද ගරුසරුවැතුව කතාබහ කිරීමෙන්, ඒ ආගම්ද ආරක්ෂා කරමින් යම් ජන සමාජයක ජීවත් වෙන්නට වර්තමානයේ වන විට අපි හැම කෙනාටම සිද්ධ වෙනවා. මං ඉස්සෙල්ලා හොඳින් පැහැදිලි කරා අන්‍ය සංස්කෘතීන්ට ගරු කරන්නට ඕනි කියන කාරණේ. ඒ වගේම ගැටුම් ඇති නොවනසේ කටයුතු කරන්නට ඕනේ. අපි දන්නවා වර්තමාන ජන සමාජයේ සංස්කෘතික වශයෙන් බහුවිධතාවයක් තියෙනවා. එහෙනම් මේ බහුවිධතාවය තුළ එකිනෙකා තුළ තිබෙනා වූ මතවාදයන්ගේ වෙනස්කම් තියෙනවා. හැබැයි අපි එකිනෙකා තුළ තිබෙන මතවාදයන්ගේ වෙනස්කම් නිසා සමාජීය වශයෙන් ගැටුම් ඇති කරගන්නට යන්නේ නැතුව අපේ සාමූහිකත්වයේ වර්ධනය කරගෙන එකට ජීවත් වෙන්න අපි පුරුදු පුහුණු වෙන්නට ඕනි. කියන්නේ එක්සත්ව කටයුතු කිරීමෙන් තමයි ජයග්‍රහණ ලබා ගැනීම පහසු වෙන්නේ. මෙන්න මේක රටක් විදිහට රටේ ඉන්න ජනතාව සියලු ජනතාව අවබෝධ කරගත යුතුයි. එහෙම නැත්නම් ඒ රටක් විදිහට ආපස්සට තමයි ගමන් කරනු ලබන්නේ. ඒ කියන්නේ යම් රටක ජනවර්ග බොහොමයක් තියෙනකොට, භාෂාවන් බොහොමයක් තියෙනකොට ඉතා වැදගත් කාරණාව තමයි අනිකුත් ජනවර්ගවල භාෂාවන්ද ඉගෙන ගැනීමට හුරු වීම. අන්‍ය ජනවර්ගවල භාෂාවන්ද යම්මයික හොඳින් භාවිතයට හුරු වුණොත් ඉගෙන ගත්තොතින් අපි ඒ අයගේ සංස්කෘතියන් පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්නවා. ඒ වගේම ඔවුන් සමග භාෂාමය වශයෙන් අපි එකට ඒකරාශී වෙනවා. එහෙම ඇතිවන අවස්ථාවේදී ඔවුන්ද අපේ හිතවතුන් අසල්වාසීන් බවට පත්වීමේ ප්‍රවණතාවය වැඩි. විශේෂයෙන්ම සර්වාගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සමානාත්මතාවයට ගරු කිරීම, මෙන්න මේ වගේ කාරණා නිසා මේ වගේ කාරණා සිද්ධ වෙනවා නම් ඒ සමාජය තුළ ජීවත් වන පුජ්‍යලයෝ සංස්කෘතිකමය වශයෙන් එකට ඒකරාශී වුණු පිරිසක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා. අපි රටක් විදිහට එකට ජීවත් වෙනකොට ඒ රටේ ඉන්න සියලු ජනතාව එකට ඒකරාශීව එකට කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. මේක ශ්‍රී ලාංකීය ජන සමාජයට කදිම නිදසුනක් ගෙනත් දෙන අවස්ථාවක් විදිහට අපේ ජාතික ගීයේ දක්වලා තියෙනවා. මම කැමතියි ඒක ඔබට සිහිපත් කරන්නට. එක මවකගේ දරු කැලඹෙවිනා යනුවෙන් දක්වලා තියෙනවා අපි සියලු දෙනාම එකම මවකගේ දරු පිරිසක් විදිහට මේ ශ්‍රී ලාංකීය දෙරණ තුල එකට ජීවත් වීමට කටයුතු කරන්නට ඕනේ, සිහියේ තබා ගන්නට ඕනි කියන කාරණාව. එමනම් දයාබර දුවේ පුතේ, මම මේ මොහොතේ ඔබ සමග සාකච්ඡා කරමින් සිටියේ 10 ශ්‍රේණියේ 3 පාඩම් ඒකකය, ඒ කියන්නේ බහුසංස්කෘතික සමාජය පිළිබඳවයි. මෙහිදී බහුසංස්කෘතික සමාජය පිළිබඳව සාකච්ඡා කිරීමේදී මුලින්ම ඔබට මතක ඇති මම සංස්කෘතිය යන්න පැහැදිලි කරා. සංස්කෘතිය යන්නට අපට නිර්වචන ඉදිරිපත් කරපු TB ටයිලර් මහතා, චාල්ස් ඒ එල්ලුඩ් මහත්මයා, ඒ වගේම ET හීලර් මහතා පෙන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. අනතුරුව බහුසංස්කෘතික සමාජයක දක්නට ලැබෙන මූලික ලක්ෂණ සාකච්ඡා කරමින් ශ්‍රී ලංකාව තුල වෙසෙන විවිධ ජන වර්ග හා විවිධ ආගමික අතර තිබෙන ප්‍රතිසතාත්මක සංඛ්‍යා ලේඛන ඔබට ඉදිරිපත් කරා. එසේ ඉදිරිපත් කරමින් ඔබේ අවධානය මම යොමු කරේ ශ්‍රී ලංකාව බහුසංස්කෘතික සමාජයක් වීම කෙරෙහි බලපෑ ඇති සාධක සිහිපත් කරන්නට. ඒ අතර පිහිටීම, සංක්‍රමණ, ආක්‍රමණ, විවිධ ජාතීන් වෙළඳාම සඳහා පැමිණීම හා ශ්‍රමිකයන් වශයෙන් ගෙන්නා ගැනීම ඔබට මතක් කරා දැන් මතක ඇති. ඒ වගේම බහුසංස්කෘතික ජන සමාජයක පැවැත්ම සඳහා යහපාලනයක අවශ්‍යතාවය සාකච්ඡා කරා. ඒ අනුව කුමක්ද යහපාලනය කියලා කියන්නේ? යහපාලනයක දකින්න ලැබෙන මූලික ගුණාංග, ඒ වගේම බහුසංස්කෘතික සමාජය හා නූතන රාජ්‍ය පෙළ ගැසී තිබෙන්නේ කොයි ආකාරයටද කියන කාරණයක්. බහුසංස්කෘතික සමාජයක යහපැවැත්ම සඳහා පුරවැසියෙකු විසින් ප්‍රගුණ කළ යුතු ගුණාංග මොනවද කියන කාරණාවත් ඔබ සමග සාකච්ඡා කරනු ලැබුවා. දරුවනි, හෝරාවකට ආසන්න කාලයක් මම ඔබ සමග බහුසංස්කෘතික ජන සමාජය පිළිබඳව කරුණු සාකච්ඡා කරා. එහෙමනම් මම තව කෙටි වේලාවක් අරගෙන ඔබට ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරන්නම්. මේ පහුගිය වසරවල මේ මාතෘකාවෙන් අසා ඇති ප්‍රශ්න, එක ප්‍රශ්නයක් තියෙනවා. බහුසංස්කෘතික සමාජයක යහපැවැත්ම සඳහා පුරවැසියෙකු විසින් ප්‍රගුණ කළ යුතු ගුණාංග තුනක් සඳහන් කරන්න. ලකුණු තුනක් හම්බ වෙනවා. මං හිතන්නේ මේකට ඔබට උත්තරේ දැන් සපයන්නට පුළුවන්කම ඇති. ඒ වගේම බහුසංස්කෘතික සමාජයක යහපාලනීය ක්‍රියාත්මක කිරීමෙන් උදා කරගත හැකි යහපත් ප්‍රතිඵල තුනක් විස්තර කරන්න. තව 2019 අවුරුද්දේ අහලා තියෙනවා බහුසංස්කෘතික සමාජයක මූලික ලක්ෂණ දෙකක් නම් කරන්න. ඒ අවුරුද්දේම තව ප්‍රශ්නයක් අහලා තියෙනවා ශ්‍රී ලංකාව බහුසංස්කෘතික රටක් වීම කෙරෙහි බලපෑ සාධක තුනක් ලියන්න. බහුසංස්කෘතික සමාජයක යහපැවැත්ම සඳහා පුරවැසියන් විසින් වර්ධනය කරගත යුතු ගුණාංග තුනක් සඳහන් කරන්න කියලා. මෙන්න මේ ආකාරයට මේ සාකච්ඡා කරපු මාතෘකාව තුළින් ප්‍රශ්න අහලා තියෙන බව පැහැදිලි වෙනවා. ඒ නිසා දයාබර දුවේ පුතේ, මේ මාතෘකාව පිළිබඳව ඔබේ අවධානය තවත් වැඩි කරගන්නට මේ කරුණු හේතුපාදක වනු ඇතැයි මම සිතමින්. හෝරාවකට ඉතාමත් ආසන්න කාලයක් ඔබ මා සමග ඒක රහසේ වී සිටියා. ඉතින් මේ කෝවිඩ් සමයේ ඔබ නිවසට වී ඔබේ අධ්‍යාපන කටයුතු මේ හරහා ළඟා කරගන්නවා විශ්වාසයි. ඔබට මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී පුරවැසි අධ්‍යාපන විෂයට ඒ සාමාර්ථයක් ළඟා කර ගැනීමට ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරමින්, ඔබට නිදොක් නිරෝගී දිව්‍යයකට සුභාසෙන්සන එක් කරමින් අදට මම ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ පුරවැසි අධ්‍යාපනයේ පාඩම ඔබට කියලා දුන්නේ මහියංගණිය කුරුවිතැන්න මහාවිද්‍යාලයේ පියතිස්ස ගුරුපියාණන්. ඌවේ කුරුකෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුවදරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරුකෙදර.
ඌවේ ගුරුකෙදර
රටට පිපෙනවත් අපි වෙමු පුංචි කැපුම්.